මීළඟට නීතිීඥ ප්‍රේමනාත් සි දොළොත් මත්ම ඔබට විනාඩි දොළහක් කාල ඇත්ති වෙනවා.
සුතිකරු සභාපත්තුමනි, මං හිතන්නේ පැහැදිලිවම අද අපි විශාල වශයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ ගරු වේල්කුමාර මන්ත්‍රීතුමාට දිගම්බර මන්ත්‍රීතුමා රූපවාහිනී සංවාදයක පහර දෙනවා සජීවී වැඩසටහනකද. ඉතින් මම මේ වෙලාවේ ගරු පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරු හැටියට මම අහන්න කැමති සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ එතුමා ඔය දිගින් දිගටම කතා කරන එතුමාගේ ඔය ප්‍රකාශ සම්බන්ධ තුමා කතා කරන්නේ යුක්තිය, නීතිය, අධිකරණය, ප්‍රජාතන්ත්‍රවාදය ඔය කියන කාරණයක් බැලුවාම මං දැනගන්න කැමති දිගම්බර මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා මොකක්ද ගන්න තීන්දුව කියන කාරණය සම්බන්ධයෙන් මම දැනගන්න කැමති. මොකද හේතුව මේ මුදා හරින්නේ අනාගතයේ සැප්තැම්බර් 22 වෙනිදා තමන් උදව් කරන ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති වෙනවා කියන 100%ක් සැක ජයග්‍රහණයේ උද්දාමය තුළ මේ උත්සාහ කරන්න හදන්නේ ප්‍රචණ්ඩත්වයේ උදාහරණයක ගැටලු තියෙන නිසා මේ අවස්ථාවේ මම පැහැදිලිව වෙල්කුමාර් මන්ත්‍රීතුමා කියන්නේ මම ඔහු විපක්ෂයේ සිටින විට මම තමත් ගරු කර මන්ත්‍රීවරේ. හැබැයි ගරු කරත් නොකරත් සභාපතිතුමා මිනිසියෙක්ගේ මතය සම්බන්ධයෙන් ඉවසන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම රූපවාහිනී සාකච්ඡාවකදී විවාදයකදී සජීවීව දෙනෝදාහක් බලන් ඉන්නවා කියන කාරණය තුළ මේ විදිහට හැසිරීම නිගා දෙනවා කියන කාරණය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ කියන කාරණය මම ඉතාමත් ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම සුරාබදු ආඥාපනතේ මේ ගැසට් පත්‍ර හඳුන්වා දීමක් කරනවා. අපි කවුරුත් දන්නවා මේ රටේ තවදුරටත් මේ මද්‍රව්‍ය විශාල වශයෙන් අනීතිකව පැතිරලා තියෙන අවස්ථාවක, තරුණ පරපු මද්‍රව්‍ය වෙලිලා තියෙන අවස්ථාවක අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවල එවැනි කාර්යවලට යොමු වෙනවට වඩා මත්පැන් සම්බන්ධයෙන් යම් ආකාරයේ ලිහිල් ප්‍රතිපත්තියක් ගන්න. හැබැයි මේ සමාජයක් තුළ අපි කිසිම වෙලාවක ආණ්ඩුවක් කෙනිට මත්පැන් ප්‍රවර්තනය කරන්න අපිට අවස්ථාවක් නැහැ. නමුත් අපි කවුරුත් දන්නවා මත්පැන් පරිභෝජනය පෞද්ගලික කාලේ අඩු වෙලා තියෙනවා. හැබැයි බදු පැහැදිලිවම පෞද්ගලික කාලේ වැඩි වෙලා තියෙනවා. ලැබිච්ච ආදායම් වැඩි වෙලා තියෙනවා. එහෙම බැලුවහම අද සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ තාත්තගේ කාලේ වගේ නැවත වතාවක් පොරොන්දු වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. නෑ අපි මම ජනාධිපති වුණාට පස්සේ මේ මතර තිත තියෙනවා කියලා වගේ ප්‍රකාශ දිකුත් කර තත්ත්වයක් පේන්න තියෙනවා. එක පැත්තකින් මෙරටේ බදු ආදායම වැඩි යුතුයි කියලා අපි විග්‍රහ කරගන්නවා. රටේ ආදායම වැඩි යුතුමයි අනිවාර්යයෙන්ම. හැබැයි අනිත් පැත්තෙන් විපක්ෂය මොකද කියන්නේ? බදු ලැබෙන ක්‍රම සියල්ල අඩු කළ යුතු කියලා යෝජනා කරනවා. එක පැත්තකින් වැට් බද්ද වැඩි කියලා කියනවා. හැබැයි අනිත් පැත්තෙන් වැට් බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව චෝදනා කරනවා. මම කියන්නේ මේ විදිහට කරුණු කාරණා දෙපැත්තට ප්‍රකාශ කිරීම තමයි විපක්ෂයේ අද වෙනකොට සම්ප්‍රදාය වෙලා තියෙන්නේ. පැහැදිලිවම මෙකී අවශ්‍යතාවය සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ රාජ්‍ය මුදල් අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් පැහැදිලිව ප්‍රකාශ කරා. මේ සභාව පැහැදිලිවම දැනුවත් කරා ගරු සභාපතිතුමනි. ඒ වගේම වරාය නගරයේ සම්බන්ධයෙන් ගත්තාම අපිට විශාල වශයෙන් ඉදිරියට යන්න පුළුවන් හැකියාවක්, අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න පුළුවන් හැකියාවක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ මේ වරාය නගරයේ දියුණු කිරීම තුලින් පමණයි. සමහර ලාවට අපේ ආණ්ඩුවට විශේෂයෙන්ම IMF ගතවීම සම්බන්ධයෙන් විපක්ෂයේ චෝදනා කරන්න ගරු සභාපතිතුමනි අපි 2020 ණය ගැවීමට පටන් ගන්න නිසා අපි ආර්ථික වශයෙන් ස්ථාවර වෙලා රටක් හදන්න ඉස්සරහට යනකොට 2033 වෙනකන් ඉවසන්නේ නැතුව නැවත වතාවක් ණය ගවන්න 2028 පටන් ගැනීමම අපේ රටේ ආර්ථික ස්ථාවර වීම කියන කාරණය අපිට හේතු ගැටලුව. හැබැයි අවාසනාවකට විපක්ෂයේ විපක්ෂ නායකතුමා කියන අපි IMF එකකට කතා කරනවා මේ ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වය වෙනුවට වඩා තවදුරටත් මේ ණය කල් දාගෙන අපිට පුළුවන් නම් තවත් ණය කල් දාගෙන 20:33 දී මේ ණය ගෙවන්න පටන් ගත්තනම් හොඳයි කියලා කාරණේ මතක් කරනවා. මම අහන්න කැමති මොකක්ද මේ IMF එකට දෙන්න යන මානුෂීය මුහුණුවර කොහොමද එහෙම කිවිසුමකට මානසික පුහුරුවක් දෙන්නේ? අපි කිවිසුමකට කිවිසුම ගතුනට පස්සේ ඒ කිවිසුම අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එම වෙනස් කරනයි සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වෙනවා කියන්නේම ඒ කිවිසුම් ප්‍රකාරව අපිට ලැබෙන දිනට ප්‍රස්තාව අඩු වෙනවා. මේව නැති වෙනවා. සම්පූර්ණ කිවිසුම කඩා වැටෙනවා. ඕනම පාර්ශ්වයකට ඒ කිවිසුමක ඉවත් වෙන්න පුළුවන්. ඒ කිවිසුම ඉවත් වෙනවා කියන්නේ ඒ කිවිසුම කඩා වැටෙනවා කියන එකයි. අපි බලමු ඔබතුමා නීතිඥයෙක්. අපි බලමු බතු කිවිසුමක් කියලා. බතු කිවිසුම එක පාර්ශ්වයක් ඉවත් වෙනවා කියන්නේ ඒ කිවිසුම කඩා වැටෙනවා. එහෙම අපිට ඕන ඕන විදිහට කිවිසුම් වල ඉවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක සාමාන්‍ය තියෙන පුංචි කිවිසුමකට එහෙමනම් මේ රටවල් අතර විශාල රටවල් ප්‍රමාණයක් සංයුක්ත වෙන විශාල රටවල් ප්‍රමාණයක් එකට එකව වල ඇති කරගත්ත එකඟතාවයන් අපිට ඕන පරිදි වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ බොරුව කියන්න එපා. මම කියන්නේ මේ බොරුව කියන්න එපා. මේක ඇත්ත කියන්න. එක අතකින් මට පුංචි හරි ගෞරවයක් ඇති වෙන අනුරු කුමාර දිසානායක හිටපු කුෂිකර්ම මැතිතුමා සම්බන්ධයෙන් එතුමා ඇත්ත කියනවා කරු සභාපතිතුමා. මේ කියන කිවිසුම එතරම් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. කාල සීමාව ගත නොකර තුම පිළිගන්නවා. මම කියන්නේ මම ආරාධනා කරන සදීප් ප්‍රේමදාස් මහත්මයාට ඒ ඇත්තත් එක්ක ඉන්න. ඔබට කියන්න පුළුවන් මම කිවිසුම වෙනස් කරන්න හැබැයි ජනතාවට සහන දෙනවා. හැබැයි අපි ආවනවත ප්‍රශ්න කරන ඔබතුමාගෙන් ඔබතුමා සහන දෙන්නේ කොහොමද? ඔබතුමාට සහන දෙන්න තියෙන මුදල් කොහෙන්ද?
දානපතේ ඉල්ලගන්න.
ඔබතුමා සහන දෙන්න ලබා දෙන්නේ මේ රටේ පහුගිය මහා රජවරු විසින් රටේ දුර්භීක්ෂයක් ඇති වුණාම ආපහු ගන්න කියලා නිදන් කරලා තියෙන නිදන් වස්තු වලින්ද? මේ රට දැන් අගාධර කියලා දිනව අන්න නිදන් ටික අරගෙන අපි කොට දාලා මේ රටේ ආර්ථික ශක්තිමත් කරමු කියන කාරණේ තුලින්ද? නෑ. අපිට එහෙම පිළුවන් ක්‍රමයක් ක්‍රමවේදයක් ඔබතුමාට පෙන්වන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි කියනවා අනවශ්‍ය ලෙස ජනතාවට පොරොන්දු දීලා බොරු බොරු දීලා නැවතවතාවක් බලය ගන්න උත්සාහ කරන්න එපා. ඒ සුසුසු නෑ මේ වගේ වෙලාවක. මොකද හේතුව පහුගිය අවුරුදු දෙකේ අපි විඳ දුක අපි දැක්ක ගරු සභාපතිතුමා. මෙරටේ මිනිසා නොමිනිසා යහළුවා මිත්‍රයා අසල්වාසිය අඳුර ගන්න බැරි තත්ත්වයට පත් වුණා. ඩීසල් පොලිමේ ඉන්න ගමන් උදේ හවස තමන් දකින්න මිනිස්සුන්ට පීයෙන් එන්න. උදේ හවස දකින්න තමන්ගේ ඥාතියා තමන්ගේ හිතවතත් එක්ක ගහමරා ගත්තා. තමන්ගේ අවශ්‍යතාවයන් මත දරුවගේ අවශ්‍යතාවයන් මත මිනිසා නොමිනිසා වුණා. ඒ නිසා නැවතවතාවක් රට ගිනි ගන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ IMF කිව්සුම මානුෂීය බොරු වරක් දෙනවා කියන කාරණය මම අහන්න කැමති. තුමා කරන ක්‍රමවේදය මොකක්ද? ඇයි මේ බොරු සමාජගත කරන්න කියන කාරණය පැහැදිලිව අපි මේ ජනතාව මේ රටේ ජනතාව දරගන්න ඕනේ. දැන් මම දැක්ක අපේ අපිත් එක්ක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච තවමත් පොහොට්ටුවේ සමාජිකත්වයේ තියෙන ඒ සමාජිකත්වයේ නැරඹීම සඳහා පොහොට්ටුවෙන් ක්‍රියාමාර්ග නොගත්ත මහනුවර දිස්ත්‍රික්කයේ නීතිඥ මහත්මයෙක් බොහොම අමාරුවේ බොහොම කිසිම හිරිකිත නැතුව අද සජවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා සමහර අවස්ථාවල අපි දකිනවා රූපවාහිනී සාකච්ඡාවල කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒකම අද දිනේ එතුමා හරින් අමාත්‍යතුමා හිට මමත්තුමා ගැන කරුණු කාරණා ඉදිරිපත් කරා. හරින් අමාත්‍යතුමා දැන් මේ ස්වභාවේ නැහැ. හැබැයි එතුමා සම්බන්ධයෙන් ඔහු කරුණු කාරණා ඉදිරිපත් කරමු කාරණා කරගත්තාම මම පුදුම වෙනපත් වුණා. එතුමත් නීතිඥයෙක් හැටියට කරු සභාපතිතුමනි නීතිඥයෝ හොයවා ගායකයෝ හොයවා දේශකයෝ හොයවා ඒ සියලුම දෙන අවෘතිකයෝ ඒ අය යම් ආකාරයේ ගාස්තුවක් අය කරනවා නම් එය වෘත්තිමය ගාස්තුවක්. ඒ ගාස්තුව දරන්න ඒ සේවාදායකට හැකියාවක් නැත්නම් ඒ සේවාදායකයා කළ යුත්තේ ඒ ගාස්තුව දැරීමට නොහැකි නම් ඒ අයගෙන් ඒ සේවය ලබා නොගැනීමයි. දැන් මං අහන්නේ ප්‍රසිද්ධ කලාකරු වරණාවක නම් ප්‍රකාශ කරා විශේෂයෙන් මේ කලාකරුවන්ටත් කරන කලාවටත් කරන නිග්‍රහයක්. මං අහන්න කැමති සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබතුමා මේ අයත් අරගෙන යන්න හදන්නේ මේ අපේ වැටිච්ච ආණ්ඩුවේ හිටපු අපේ නායකයන්ට සහයෝගය දීපු අයත් එක්ක මේ ඔබ යන්න හදන්නේ කොහේද කියන කාරණය සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් නැති වෙනවා. ගරු සභාපතිතුමනි මේ ඉදිරි මැතිවරණය ඉතාමත් වැදගත් මැතිවරණයක්. අපි එදා ඉඳලා අද වෙනකන් හැමදාම දැක්කේ මැතිවරණය තුළ ඔන්චිල්ලා වගේ ආණ්ඩුවේ විපක්ෂයෙන් ආණ්ඩුවට එමත් නැත්තම් සභාගත වීමෙන් සම්දානගත වීමෙන් එමත් නැත්තම් කැරලි ගහපු ජනතා විමුක්ති පෙරමුණ යම් ආණ්ඩුවකට සහයෝගය දෙමින් මෙසියලුම දෙනා එක්ක අපි පහුගිය කාලේ දැක්කේ කේන්ද්‍රීය ජනතාව ඡන්දය පාවිච්චි කරපු ආකාරය. නමුත් මේ ඡන්දය පාවිච්චි කිරීමේදී ජනතාව විශේෂයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. මොකද හේතුව මේ IMF එක කඩා වැටුනොත් මේ ව්‍යාපාරය මේ ව්‍යාපෘතිය කඩා වැටුනොත් අපිට නැවත වතාවක් අර පොලිවුවේ අපි යන්න වෙනවා. නැවත වතාවක් අපිට රජයේ සේවකයන්ට වැටුප් ටික ගෙවා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. එවන් අපිට රජයේ සේවකයන්ට වැඩි දෙවතාවකට ගෙවන්න වෙයි. අස්වැසුම ව්‍යාපෘති කඩා වැටෙයි. මේ ජනතාවට ලබා දෙන පොහොර සාන ආධාරය තුල පොහොර ලබා දීම අපිට නවත්තන්න වෙයි. පාසල් දරුවන්ට ලබා දෙන දිවා ආහාර අපිට නවත්වන්න වෙයි. පාසල් දරුවන්ට ලබා දෙන නිල ඇඳුම අපිට නවත්වන්න වෙයි. අපිට රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 10,000 දීමනාව නවත්වන්න වෙයි. අපිට අපි ඉතුරු හැටියට අපේ බැංකුවට දාලා තියෙන බැංකු ඉතුරුම්පත් ලබා ගැනීමදී බැංකුවට ගියාම අද හෙට උදේට බැංකුව කියාවේ නැහැ අපිට මුදල් දෙන්න හැකියාවක් නැහැ මේ රට බංකොලොත් වෙලා කියලා. ඉතින් මේ සියල්ල අපි හමු වෙනවා. ඒ නිසා ගරු
සභාපතිතුමනි,
ගරු සභාපතිතුමනි, මේ කාර්ය සම්බන්ධයෙන් අපි ඉතාමත් දීර්ඝව හිතන්න ඕනේ. ඒ නිසා මේ මැතිවරණය තුල අපි කවුරුවක්වත් විශේෂයෙන් විශේෂ කාරණා සම්බන්ධයෙන් මේ විදිහ තම තමන්ගේ අවස්ථාව වෙනුවෙන් පෙනීන හොඳ නැහැ ගරු සභාපතිතුමනි. කර සභාපතිතුමනි, මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ මට තවත් විනාඩි 10ක් කාලයක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. ගරු අපේ මේ ලේකම්තුමා මම හිතන්නේ කාලය ලබා දෙයි. ගරු සභාපතිතුමනි, මේ කාරණා බැලුවාම මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ආර්ථික න්‍යාය IMF එක සම්බන්ධයෙන් මේ කරන න්‍යාය මේ විදිහේ વિચાર මේ සමාජ තුල අද IMF එක මේ රටේ වැටිවර නිරීක්ෂණය කරන්න ඇවිල්ලා ඉන්නවා. මේ විදිහට ප්‍රධාන විපක්ෂයේ කරුණු කාරණා කියන්න ගියාම IMF එකට උනත් දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. මොනවද මේ කියන කාරණා? අපි කිවිසුම් ගත වෙලා තියෙන කාරණාව සම්බන්ධයෙන් මේ විදිහේ වෙනස්කම් කරන්න හැකියාවක් තියෙනවද? එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා IMF එකට අනුගත වීම සඳහා අභිලාෂය නිකුත් කළ අවස්ථාවේ ලිපියට පිළිතුරු ලිපියක් ලැබෙන්න ගරු සභාපතිතුමා මාස 3ක් කාල සීමාවක් යනවා. ඔබතුමා දන්නවා මේ ක්‍රියාවලිය සඳහා කොතරම් දීර්ඝ ව්‍යායාමයක් තුල කොතරම් පරිශ්‍රමයක් දරන්න මේ රටේ ආණ්ඩුවට සිද්ධ වුණාද කියන කාරණය. එය රාජතාන්ත්‍රික වශයෙන් ජනාධිපතිතුමා හා මුදල් අමාත්‍යතුමා හා ඒ මහ බැංකු නිලධාරීන් සියලුම දෙනා විශාල පරිශ්‍රමයක් තුල අත්පත් කරගත් දෙයක්. එතනින් එහාට ගිහිල්ලා මේක අපේ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාව මේ වෙනුවෙන් අවශ්‍ය නායකත්වය දුන්නා. පේයි ටැක්ස් එක කියන අදේශපාලනික තීන්දුව අපිට ගන්න වුණා. ටැක්ස් ඩිපිකේ නම්බර් එකක් අපිට අඳුරලා දෙන්න සිද්ධ වුණා. ජනතාවට වැට් එක ගැහුවා. හැබැයි මේ කියන කාරණා තුලින් ආර්ථික ස්ථාවර වුණා. අද ආර්ථික ස්ථාවර වෙලා දිගින් දිගටම රට ස්ථාවර තත්ත්වය තුළ උද්දාමනේ රුපියල ශක්තිමත් වෙලා උද්දාමනේ ඉලක්කම් දෙකට තිබු උද්දාමනේ තන ඉලක්කයට වැටිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ රට මේ පවතින ක්‍රමයට අපි යනවද? එහෙම නැත්නම් වඩා මේ කියන සුරංගනා කතා අහලා අපි වෙනස් වෙනවද කියන කාර්යය අපි අමු වෙ තින අභියෝගයක්. ඒක ජනතාව තීන්දුව తీර ගන්න ඕනේ. ජනතාවගේ ඉල්ලීමක් කරනවා ඔබට ඇතිවන හැඟීම් එක්ක. මේක කරු සභාපතිතුමා ඔළුවෙන් හිතලා තීන්දුව తీර ගන්න ඕන කාලයක්. මේක හදවතින් හිතලා තීන්දුව తీර ගන්න කාලයක් නෙමෙයි. හදවතින් තීන්දුව తీර ගත්ත නම් කරු සභාපතිතුමා මම හිතන්නේ ඔබතුමා හදවතින් තීන්දුවක් අරගෙන ආව ඔළුවෙන් තීන්දුවක් ගත නිසා තමයි ඔබතුමා අපේ කණ්ඩායමට එකතු වෙන්නේ. හදවතින් තීන්දුව తీර ගන්න නම් අදටත් වඩා ගරු සභාපතිතුමා මට විපක්ෂයේ මාඩි වෙන්න හිතන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී අපි කාටවත් තියෙනවා අපේ අපිට පල්ලෙහා ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරු අදටත් අපිට ඇවිල්ලා කියනවා. සමහර අවස්ථාවල එක්සත් ජාතික පාක්ෂිකයෝ එක්සත් ජාතික පක්ෂයේ සමහර අය තවමත් හිතාගෙන ඉන්නවා මේ වත්මන් ජනාධිපතිතුමා එතුමාගේ පක්ෂේ නායකයා කියලා. ඒ තුල අපි දීර්ඝ කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ සියවස් ගණනාවක් තිස්සේ වාමාංශික දේශපාලනය කරපු අපිට සමහර වෙලාවට නුහුරු දෙයක් මේ දක්ෂිණාංශික නායකයෙක් එක්ක අත්වල් බැඳගෙන ඉස්සරහට යන්නේ එක. ඒක අපිට අමාරුයි. හැබැයි අපි ඔළුවෙන් තීන්දුව ගන්න සභාපතිතුමා ඔබ අපි සියලු දෙනා ඔළුවෙන් තීන්දුව ගන්න. හදවතින් තීන්දුව ගන්නනේ. අපිට මොන කෙල්ල හිලිකම් වුණත් අපිට මොන අඩුපාඩු වුණත් අපි මේ පාර්ලිමේන්තුව ආපහු ආවත් නාවත් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ජනතාව එකිනෙකාට එන කොටා ගන්න. මේ රටේ ජනතාව ආව පොලිගොල ප්‍රසියා දුන මේ රටේ ජනතාව ආව පොලිගොල මැරිය වැටෙන තත්වයක් අපිට නිර්මාණය කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඔබත් මමත් ඉගෙනගත්ත මේ රටේ අහිංසක මිනිසුන්ගේ අහිංසක ලේ බිඳුව වල දහඩිය බිඳුව වල නිදහස් අධ්‍යාපනයෙන් ඒ නිසා තමයි අපි බය නැතුව ආපහු පාර්ලිමේන්තු වෙන්න ඕනේ නැහැ ගරු සභාපතිතුමා නිවැරදි තීන්දුව ගත යුතුයි කියන තීරණය මත මේ වෙලාවේ මේ දක්ෂිණාංශික නායකයන් අපි සහයෝගය ලබා දෙන්නේ. ඒක තමයි කලේ උත්තර. එනිසා මං ඉල්ලීමක් කරනවා අපේ රටේ ඉන්න පළාත් පාලන අපේ සහෝදරවුන්ට ඔබට පොරොන්දුවක් දෙනව නෙමෙයි මගේ දයාබර සහෝදරවරුනි ඔබ පොහොට්ටුවෙන් පත්වෙච්ච හෝ ඔබ එක්සත් ජාතිකයෙන් පත්වෙච්ච හෝ ඔබ පහුගිය කාලය තුල ඔබ පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් නම් කිසිම වෙලාවක අපේ සන්ධානය තුල ඔබතුමාලාට ප්‍රමුඛතාවය ලැබෙනවාමයි. අද යම් ගැටලුවක් තියෙනවා. අද විශාල සමහර පක්ෂවල විශාල රික්තකයක් නිර්මාණය වෙලා තියෙනවා. අද බොහෝමයක් පක්ෂවල තියෙන බෝඩ් ලෑලි විතරයි. අද පක්ෂ පාට කණ්ණාඩි අද වෙනස් වෙලා තියෙනවා. අද රුධිරගත දේශපාලනේ ඉවරයි. අද මිනිස්සු කල්පනා කරන්නේ මෙරට ආර්ථික ඉස්සරහට ගෙනියන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියන කාරණේ. ඒ සඳහා මිනිස්සු අද අනුගත වෙනවා. ඒ නිසා තමයි ගරු සභාපතිතුමා අපිට සිද්ධ වුණේ මිනිස්සුත් එක්ක හිටගන්න. ඒ නිසා තමයි අපේ යහළු මිත්‍රයෝ අතහැරලා, අපේ ඥාති මිත්‍රයන් අතහැරලා, අපි අපේ වාමාංශික තත්ත්වය අපි අතහැරලා ආර්ථික යුද්ධය ජය ගන්න පුළුවන් නායකයෙක් එක්ක අපිට ගත්තේ. දැන් මේ ඉන්න නායකයෝ ටික බලදියා බලන්නකෝ. කපත්තේ රණවිල් ක්‍රමසිංහ මහත්තයා ඉන්නවා, අනිත් පැත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා, අනිත් පැත්තෙන් හිටපු කුසිකර්ම මහත්තයා රන්දු කුමාර දිසාලේක මහත්තයා ඉන්නවා. ඉතින් මේ අයගෙන් කවුද තමන්ගේ දේපල සමස්ත රටට නැවත ලියලා දීලා, සමස්ත තමන්ගේ පරපුරක් නැතුව තමන්ගේ දේපල සමස්ත රටේ ජනතාවට, සමස්ත රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට ලියලා දීලා මේ රටේ ජනාධිපති ධුර ඉදිරිපත් වෙන්නේ රණවිල් ක්‍රමසිංහ මහත්තයා විතරයි. ඔහුට රකින්න පවුලක්, ඔහුට රකින්න දේපලක්, ඔහුට රකින්න මුණුපුර දූවරු පුතු නෑ. එතුමා මේ ඔතුමාගේ අවශ්‍යතාවය තියෙන්නේ මේ රට රකින්න විතරයි ගරු සභාපතිතුමා. ඒ තත්ත්වය සම්බන්ධයෙන් ගත්තා එතුමා ඉදිරියෙන් ඉන්නවා. අනිත් පස්සෙන් ගත්තාම මේ රටක් වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික නායකත්වය හෙබවන්න පුළුවන් නියම නායකයෙක් තමයි රණවිල් ක්‍රමසිංහ මහත්තයා. එතුමාට ඉරානයේ නායකයා මේ වෙලාවේ එක වෙලාවක ලංකාවේ සංචාරය කරනකොට ඊශ්‍රායලයේ අපේ තරුණ දරුවෝ 500ක් ඊශ්‍රායලට යවන්න පුළුවන් ඒ රාජ්‍යතාන්ත්‍රික හැකියාව එතුමාට තියෙනවා. එතනින් එහාට ගත්තාම මේ මොහොතේම ඉන්දියානු, ජපන්, ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෝ ඉහළ පොලේ මේ අය මේ වෙලාවෙත් ලංකාවේ හිටියා. ඉතින් එහෙම නායකත්වයක් තියෙන කෙනෙක් හැර වෙනත් අඩුපාඩු තියෙන නායකයෝ අපි බිහි කරගන්නවද කියන ප්‍රශ්නය ජනතාවට තියෙනවා. ඒ නිසා ජනතාවගේ ඉල්ලීමක් කරනවා තමුන් නාන්සලා ඩීසල් පෝලිං වල ඉන්න ඇති, තමුන් නාන්සලා ගෑස් පෝලිං වල ඉන්න ඇති, තමුන් නාන්සලා අපි පත් කරගත්ත ආණ්ඩුව තුල යම් ආකාරී ප්‍රශ්න තත්ත්වයක් නිර්මාණය වෙන්න ඇති. හැබැයි එතුමා අපි ඔබතුමාලගේ ඉල්ලීම කරන්නේ ඒවා සියල්ල පසකලා මේ වෙලාවේ මේ රටත් එක්ක හිටගන්න. දැන් අපේ රටේ දරුවන්ට ඔප්පු ලබා දෙන්න තීරණය කළා තියෙනවා. කවුද මේ රටේ අහිංසක මිනිස්සුන්ට සින්නක් කර ඔප්පු ලබා දෙන්න පුළුවන් ඒ අභීත තීන්දුව ගත්තේ? රණවිල් ක්‍රමසිංහ මහත්තයා. මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ ලඟවන්නේ මේ මිනිස්සුන්ට තමන්ටම කියලා සින්නක් කර ඔප්පුවක් එක්ක අභිමානෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් හැකියාව නිර්මාණය කරන්න දීලා ඒ කටයුතු කරගෙන යන්නේ රණවිල් ක්‍රමසිංහ මහත්තයා. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාවට තියෙන යුතුකමක් මේ කරගෙන යන ව්‍යාපෘති අපි ඉස්සරහට අර යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක් සිටිය යුතුයි. එදා අපේ රටේ ජනතාව බලාපොරොත්තුනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කරු සභාපතිතුමා සොඳුරු ආඥාදායකත්වයක්. හැබැයි ඒ සොඳුරු ආඥාදායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ප්‍රකට වුණේ නැහැ. හැබැයි එදා ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ සොඳුරු ආඥාදායකත්වය අද පැහැදිලිව රණවිල් ක්‍රමසිංහ මැතිතුමාගෙන් පේන්න තියෙනවා. එතුමා තීන්දුව తీරන ඍජුව ගන්නවා. කොතරම් දේශපාලන වශයෙන් තමන්ට අහිතකර වුණත්, කොතරම් දේශපාලන වශයෙන් තමන්ට ප්‍රඥා ගෝචර නොවුණත්, එය උචිත නොවුණත් එතුමා ඒ වෙනුවෙන් නායකත්වය දෙනවා. එහි කොටස්කාර වෙන්න, එහි පංගුකාර වෙන්න අපිටත් හැකියාව ලැබිච්ච ගැන මම විශේෂයෙන්ම සතුටු වෙනවා. ගරු සභාපතිතුමනි, මෙතන තියෙන විශාලම අර්බුදය තවත් ඉස්සරහට මම පැහැදිලි කරනවා. ඒ තමයි ජනතා විමුක්ති රුණ අර්බුදය. 1971 එයට විශාල ජනමතයක් තිබ්බා කියලා විශාල රැල්ලක් තිබ්බා. අවසානයේ රැල්ලක් නැතුණා, ඡන්ද ගලන් කරා, ගලන් කරාම ඡන්ද පෙට්ටි හිස්. ඔවුන් පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවට විරුද්ධව ආයුධ අතරගත්තා, කැරල්ලක් ගැව්වා, ආර්ථික බිම දැම්මා, තරුණයෝ මරා දැම්මා, සන්නද්ධ අරගලයක එදිලා සන්නද්ධ සේවාවල පොලිසියල හමුදාව අය ඝාතනය කරා, සිවිල් පුරවැසියන් ඝාතනය කරා, අපේ රටේ තරුණ දරුවෝ විශාල ප්‍රමාණයක් මිය ගියා කියලා අපි කියවල තියෙනවා. එතනින් යහට ගියාම 1980 ඔය කියන විදිහේ විශාල රැල්ලක් තිබ්බා. හැබැයි ඡන්ද පෙට්ටි ගත්ත ගණන් කරාම හිස්. ආභාසුනෝ මේ නැවත වතාවක් ආයුධ ගන්නවා, විශාල තරුණ ප්‍රමාණයක් මිය යනවා, විශාල වශයෙන් රාජ්‍ය දේපල ගිනි තබා විනාශ කරනවා, ට්‍රාන්ස්ෆෝමර් ටික, ගෝජන සේවා සංවිධාන, මෙරට හිටපු ප්‍රාඥයෝ, පැවිදි උදවිය, නීතිඥයෝ, මේ සියලුම දෙනා විශාල වශයෙන් මරලා දාන. මෙතනයි තාම අර්බුදය. අද තවමත් ගරු සභාපතිතුමා, අද තවමත් ලාල්කාන්ත මහත්තයා, අද තවමත් කියන්නේ අරගලේ ඒ අයට අත්පත් කරගන්න බැරි වුණු එකම කාරණය තමයි පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම කියන කාරණය. එතුමාගේ අවශ්‍යතාවය අදත් එතුමායි තවමත් පැහැදිලිව කියනවා. එදා එතුමා අත්පත් කරගන්න ලැබුණේ නොලැබුණේ මේ පාර්ලිමේන්තුව, ඒ නිසා අරගලේ සාර්ථකුන්නේ නැහැ කියලා එතුමා කියනවා. එතුමා ඒ කාරණේ කියන්නේ බංග්ලාදේශයේ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමු කරමින්. එතරම් තියෙන ප්‍රබලම ගැටලුව. ඒ නිසා අද එතනින් එහාට ගිහිලා එතුමා කියනවා ගම්මට දෙනවා අධිකරණ බලය කියලා. එතනින් එහාට ගිහිලා ඊ අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා අපි ගම් සභා පිටවනවා කියලා. මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඔය කියන්නේ අර පරණ පුරුදු භීෂණය, පරණ පුරුදු පැසිස්වාදී ක්‍රමවේදය නැවත වතාවක් අනුගත කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. එනිසා ඔබතුමාට බලය ලැබෙන්නේ නැහැ. බලය ලැබෙන්නේ නැහැ. හැබැයි ඉපදෙ දින ප්‍රශ්නේ බලය ලැබුණාම නොලැබුණාම ඒ අය පත්වන తত্ত্বය. ඒ තමයි 71 පත්වෙච්ච తত্ত্বය. ඒ තමයි 87 පත්වෙච්ච తত্ত্বය. ඉන් අනතුරුව නැවත වතාවක් බලය නොලැබීම මත එදාට වැඩි අය අද ඒ අයට සන්නද්ධ සේවා තුල යම් ආකාරයේ ප්‍රබලත්වයක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඇයි මම එහෙම කියන්නේ? එහෙම කියන්නේ මොකවත් නිසා නෙමෙයි ගරු සභාපතිතුමා. එදා ඔවුන්ගේ නායකයා විජේවීර මහත්මයාව මරපු මරණ්ඩ ඒ පිස්තෝල ඔලුවට තියපු ඒ සමාජිකයා, ඒ හමුදා සමාජිකයා අද එන්නේ ජේවීපී වේදිකාවේ. එතනින් එහාට ගියොත් ගරු සභාපතිතුමා, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් දිගින් දිගටම කිඹුල් කඳුළු හොයලද්දී රවි සෙනවිරත්නලා ශානි අබේසේකරලට මේ තොරතුරු ලැබිලා තියද්දී මේ තොරතුරු වසන් කරලා පෙට්ටගම් අස්සේ දාලා තිබ්බ රවි සෙනවිරත්නලා ශානි අබේසේකරලා කොයිද ඉන්නේ? මෙයින ජවිපේ වේදිකාව උඩ, මෙයින ජවිපි වේදිකාව උඩ. එතකොට අපිට තියෙනවා නේද සැකයක්? අද වෙන්දර වැඩිය ප්‍රබල වශයෙන් මේගොල්ලෝ ආයුධ සන්නද්ධ අරගලේ අතර ගන්නවා. මොකද හේතුව? ඔය කියන විදිහට පොලිසිය සහ හමුදාවේ යම් ආකාරයේ බලයක් මෙයා නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ තුන්වන අරගලේ ඉස්සමත් ප්‍රබලයි. ඒ නිසා අපිට අවශ්‍යයි අරගලය පාලනය කළ හැකි නායකයෙක්. අරගලේ හමුවේ අරගලට උදව් දෙන්න ගිහිලා අරගලෙන් පොළු පාර කාලා අරගලේ මැරතර දුවන නායකයෝ අපිට අවශ්‍ය නැහැ කරු සභාපතිතුමා. අරගලයට අරගලෙන් උත්තර දෙන්න පුළුවන් නීතිය පාලනය ඇති කරන්න පුළුවන් නායකයෙක් තමයි අවශ්‍ය. ඒ නිසා තමයි මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආගමනය නැවත වතාවක් මේ සැප්තැම්බර් 20 වෙනිදා මෙලට අවශ්‍යයි. මොකද නැවත මාස 6කින් ඇතිවෙන්නා වූ අරගලය පාලනය කරන්න එතුමාගේ අවශ්‍යතාවය අපිට වෙනදට වඩාත් අදින් දැනෙන්න පුළුවන්. අද මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් අපි නැවත වතාවක් කල්පනා කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන්ම නැවත වතාවක් කල්පනා කරන්න ඕනේ. අපේ පෞද්ගලික ප්‍රශ්න, අපේ එකිනෙකාගේ මති මතාන්තර, අපිට ලැබෙන ඉස්සරහා පේලියද, අපිට ලැබෙන පස්සේ පේලියද, අපේ සංවිධායකකම්, අපේ නායකකම්, අපේ කාර්යකාරීකම් ඒවා වැඩක් වෙන්නේ නැහැ ගරු සභාපතිතුමා. මෙතන වැදගත් වෙන්නේ පාට පක්ෂ කණ්ණාඩි සියල්ල පසකලා මෙරට පාලනය කරන්න පුළුවන්, මෙරට නිවැරදි නායකත්වයක් ගෙනියන්න පුළුවන් නායකයෙක් බිහි කරගන්න. ඒ සඳහා අවශ්‍ය දායකත්වය අද මේ රටේ සමස්ත ජනතාවට ලැබිලා දෙනවා. මෙරටේ සැප්තැම්බර් 22 වෙනිදා ගරු සභාපතිතුමනි ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රථම වතාවට ස්වාධීන ජනාධිපතිවරයෙක් හැටියට පත් වෙනවායි කියන කාර්ය මතක් කරමින් මේ සඳහා අවශ්‍ය නායකත්වය, මේ සඳහා අවශ්‍ය දායකත්වය මෙරට සමස්ත සමගිය, මෙරට සමස්ත ජනතාව, ආර්ථික වශයෙන් මෙරට ස්ථාවරත්වය දකින්න කැමති ජනතාව සියලු දෙනා එකවුවේ කියන කාර්ය මතක් කරමින් මම නිහඬව කාලය ලබා දුන්න බොහොමත්ම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි. මීළඟට ඔනරබල් MS Taufik, you have 6 minutes.
Bismillahir Rahmanir Rahim. சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய விவாதத்தில் என்னுடைய கருத்துக்களையும் பேசுவதற்காக நேரம் ஒதுக்கி தந்தமைக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையில் திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் பெரும்பாலான மக்கள் மீனவ தொழிலையும் விவசாய தொழிலையும் செய்து வருகின்றார்கள். இன்று நாட்டில் எத்தனையோ பிரதேசங்களில் செயற்கையாக அந்த துறைமுகங்களை அபிவிருத்தி செய்கின்ற வேலைத்திட்டங்களை நாடு எடுத்து சென்றாலும் திருகோணமலை மாவட்டம் உண்மையில் இயற்கையாக அமைந்த துறைமுகம். அதனை அபிவிருத்தி செய்வதன் மூலம் திருகோணமலை மாவட்டத்தில் இருக்கின்ற இளைஞர் யுவதிகளுக்கு லட்சக்கணக்கான வழங்க முடியும்.
Honorable Premnath Sidhorwat will take the chair.
Garu Mantrima katha karam.
Yeah. லட்சக்கணக்கான நியமனங்களை திருகோணமலை மாவட்ட இளைஞர் யுவதிகளுக்கு உண்மையில் வழங்க முடியும். அது சம்பந்தமாக நீண்ட காலமாக பேசி வந்தாலும் அது இதுவரைக்கும் அமுல்படுத்தப்படவில்லை என்ற ஆதங்கம் திருகோணமலை மாவட்ட மக்களிடம் இருந்து வருகின்றது. அதேபோன்று திருகோணமலை சீனக்குடா, வெள்ளை மணல், சின்னம்பிளச்சேனை, அதேபோன்று மட்கோ, முத்துநகர், கப்பல்துறை போன்ற பிரதேசங்களை, குடியிருப்பு பிரதேசங்களையும், அதே போன்று விவசாய நிலங்களையும் 1982-83 ஆண்டு காலப்பகுதியில் கௌரவ லலித் அதுலத் முதலி அமைச்சராக இருந்த பொழுது அதனை துறைமுக அதிகார சபைக்கு அவர்கள் எடுத்திருக்கின்றார்கள். விசேட வர்த்தமானி மூலம் அறிவித்து அந்த காணிகளை துறைமுக அதிகார சபைக்கு சொந்தமான காணியாக அறிவித்திருக்கின்றார்கள். இதன் மூலம் அங்கு குடியிருக்கின்ற குடியிருப்பாளர்களும் அதே போன்று விவசாயம் செய்கின்ற விவசாயிகளும் ஒரு பாரிய பிரச்சனைகளை தற்பொழுது எதிர்நோக்கி வருகின்றனர். நீண்ட காலமாக கிட்டத்தட்ட 70-80 வருட காலமாக குடியிருந்து வந்த அந்த பிரதேசங்களில் தற்பொழுது எந்த விதமான அபிவிருத்தி வேலை திட்டங்களும் ஒன்றுமே செய்ய இயலாத முடியாத நிலையில் அந்த மக்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். அதே போன்றுதான் முத்துநகர் கப்பல் துறை போன்ற அந்த பிரதேசத்தில் விவசாயம் செய்யப்பட்டு வந்த அந்த காணிகளை துறைமுக அதிகார சபைக்கு எடுத்ததன் மூலம் தற்பொழுது தங்களுடைய விவசாயத்தை செய்ய முடியாமல் பாரிய இன்னல்களை எதிர்நோக்கி கொண்டிருக்கின்றார்கள். நாங்கள் இது சம்பந்தமாக சம்பந்தப்பட்ட அமைச்சரோடு சம்பந்தப்பட்ட அமைச்சின் செயலாளர் அதே போன்று துறைமுக அதிகார சபை போன்றோடு பேசியும் இதுவரைக்கும் எந்த விதமான தீர்வும் அந்த மக்களுக்கு கிடைக்கவில்லை. உண்மை உங்களுக்கு தெரியும், இன்று நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த பொருளாதார பிரச்சனையினால் அங்கிருக்கின்ற மக்கள் பாரிய பிரச்சனைகளை எதிர்நோக்கி இருந்தும் இதற்கு இன்னமும் தீர்வு கிடைக்கவில்லை. அதற்கு உடனடியாக அந்த மக்களுக்குரிய தீர்வை பெற்றுக் கொடுக்க வேண்டும் என்ற இந்த உயரிய சபையில் நான் ஒரு வேண்டுகோளை விடுக்கின்றேன். அதே போன்று குச்சவெளி பிரதேச செயலகத்துக்கு உட்பட்ட ஒரு கிராமம் இலந்தைக்குளம் என்ற கிராமம், அது 1960 குடியேற்றப்பட்டு அங்கு 1960 குடியிருந்து வந்த அந்த கிராமத்தினை தற்பொழுது அந்த பிரதேசத்துக்கு அருகாமையில் இருக்கின்ற ஒரு பௌத்த விஹாராதிபதி அந்த காணிகளை அபகரிப்பதற்கான செயற்பாடுகளில் கடந்த 2-3 வாரங்களுக்கு முன்பு நடந்து அரசாங்க அதிபரோடு நாங்கள் தொடர்பு கொண்டு அதனை உடனடியாக நிறுத்தி அந்த பிரதேசத்துக்கு நான் நேரடியாக விஜயம் செய்து அந்த குச்சவெளி பிரதேச செயலாளரோடு சென்று அங்கு நாங்கள் நேரடியாக அந்த பிரதேசத்தை நாங்கள் நேரடியாக பார்த்தோம். உண்மையில் அங்கு 1960 குடியிருந்து வந்ததற்கான சகல ஆதாரங்களும் அங்கு இருக்கின்றது. அங்கு ஒரு பாடசாலை இருந்திருக்கின்றது. அதே போன்று அவர்கள் விவசாயம் செய்த அந்த நிலங்கள், அந்த வரம்புகள் போடப்பட்ட விடயங்கள் இருக்கின்றது. அதே போன்று அந்த நேரத்தில் 1972 கட்டப்பட்ட அந்த கிணறு அங்கு இருக்கின்றது. இப்படி ஒரு மீள்குடியேற்ற கிராமத்தினை உங்களுக்கு தெரியும், 1990 ஏற்பட்ட அந்த சிவில் யுத்தத்தின் போது அவர்கள் அந்த கிராமத்தை விட்டு வெளியேறியவர்கள். வெளியேறி தற்பொழுது அந்த பிரதேசத்திற்கு செல்ல இருக்கின்ற இந்த நிலைமையில் தான் இந்த நில அபகரிப்பு நடந்து கொண்டிருக்கின்றது. இந்த நில அபகரிப்பை உடனடியாக நிறுத்த வேண்டும். நிறுத்தி அந்த பிரதேசத்து மக்களை உடனடியாக அங்கு குடியேற்றுவதற்கான ஏற்பாட்டினை இந்த அரசாங்கம் உடனடியாக அதற்குரிய நடவடிக்கையை எடுக்க வேண்டும். இன்று அந்த குச்சவெளி பிரதேசம் மாத்திரமல்ல, புல்மோட்டை அதே போன்று இன்னும் திருகோணமலை தொகுதியில் உள்ள நிறைய காணிகளை இன்று பௌத்த விஹாரைக்கு எடுப்பதற்கான முயற்சிகள் நடந்து கொண்டிருக்கின்றது. ஏற்கனவே அவர்களுக்கான காணிகள் ஒதுக்கீடு செய்யப்பட்டிருந்தாலும் மீண்டும் இவர்களுடைய எங்களுடைய காணிகளையும் எடுப்பதற்கான ஏற்பாடுகள் செய்து கொண்டிருக்கின்றார்கள். அதை உடனடியாக நிறுத்த வேண்டும். அதே போன்று அக்கரைப்பற்று பிரதேச செயலகத்துக்கு உட்பட்ட அந்த பிரதேசத்தில் 2008 நிர்மாணிக்கப்பட்ட சுனாமியால் பாதிக்கப்பட்டவர்களுக்காக நிர்மாணிக்கப்பட்ட 500 வீடுகள் இதுவரையும், அது கிட்டத்தட்ட 16 வருடங்களுக்கு மேல் இதுவரையும் கையளிக்கப்படவில்லை. இது சவுதி அரசாங்கத்தின் நிதி உதவியுடன் செய்யப்பட்டு அதில் ஏற்பட்ட பிரச்சனையின் காரணமாக 16 வருட காலமாக அந்த வீடுகள் இதுவரைக்கும் கையளிக்கப்படாமல் இருக்கின்றது. உண்மையில் கடந்த காலங்களில் பல அமைச்சர்கள், பாராளுமன்ற உறுப்பினர்கள் இதனை தீர்ப்பதற்கு பேசியிருந்தாலும் இதுவரைக்கும் அதற்கான தீர்வை பெற்றுக் கொடுக்க முடியாமல் இருக்கின்றது. உண்மையில் சவுதி அரசாங்கம் தொடர்ச்சியாக இலங்கை அரசாங்கத்துக்கு தொடர்ந்து அவர்கள் நிதியுதவியினை செய்து கொண்டு வருகின்றனர். இதன் மூலம் இந்த வீடு கையளிக்காமையினால் அவர்கள் அதிருப்தி அடைந்திருக்கின்றார்கள். உங்களுக்கு தெரியும், நாட்டில் ஏற்பட்ட பொருளாதார பிரச்சினைக்கு பின்பும் தொடர்ந்து அவர்கள் அந்த கொடுத்து வருகின்ற நிதிகளை, உதாரணமாக பதுல செங்கலடி வீதி, அதே போன்று திருவண்ணாமலை மாவட்டத்தில் கினியா பாலம், அதே போன்று வைத்தியசாலைகள், அதே போன்று மகாவலி திட்டங்கள், இன்று பல திட்டங்களுக்கு தொடர்ந்து சவுதி அரசாங்கத்தின் நிதி பெற்று வருகின்றோம். இருந்தும் இந்த 500 வீடுகள் இதுவரைக்கும் வழங்கப்படாமையினால் உண்மையில் ஒரு அதிருப்தியில் இருக்கின்றபடியினால் எதிர்காலத்தில் நாங்கள் இதை சரியாக அந்த உரிய முறைப்படி அந்த அக்கலப்பட்டு பிரதேச செயலகத்துக்கு உட்பட்ட இருக்கின்ற இனரீதியாக அந்த 500 வீடுகளையும் பங்களிப்பு செய்தாலும் எந்த விதமான பிரச்சனையும் இல்லை. யாருக்காவது நாங்கள் அந்த வீடுகளை கையளிக்க வேண்டும், அதை பயன்படுத்த வேண்டும். பயன்படுத்துவதன் மூலம் இன்னும் மேலும் எங்களுக்கு சவுதி அரசாங்கத்தின் நிதியுதவியை மேலும் எங்களால் பெற முடியும் என்பதை இங்கு குறிப்பிட்டாக வேண்டும். அதே போன்று கடந்த 23 நவம்பர் 2021 குறிஞ்சாக்கனி பிரதேசத்தில் நடந்த படகு விபத்து, அந்த படகு விபத்தில் 8 உயிர்கள் பறிபோயின, 8 உயிர்கள் மரணித்து விட்டார்கள். அதில் சிறுவர்கள் உட்பட மாணவர்கள் உட்பட மரணித்திருக்கின்றார்கள். அவர்களுக்கான அந்த கொம்பன்சேஷன் கொடுப்பனவு இதுவரை காலமும், கிட்டத்தட்ட இந்த நவம்பர் வந்தால் கிட்டத்தட்ட 3 வருட காலமாக இருந்தது, இதுவரைக்கும் அந்த கொடுப்பனவு அரசாங்கத்தினால் வழங்கப்படவில்லை. அந்த கொடுப்பனவை வழங்குவதற்கு அரசாங்கம் உடனடியாக அதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். அதே போன்று குறிஞ்சாக்கனி பாலம், அதற்கும் நாங்கள் கிட்டத்தட்ட 104 கோடி ரூபாய் மீண்டும் சவுதி அரசாங்கத்தின் நிதியுதவியை பெற்று இன்னும் ஓரிரு மாதங்களுக்குள் அந்த வேலை திட்டமும் ஆரம்பிப்பதற்கு இருக்கின்றார்கள். தொடர்ந்து எங்களுக்கு நிதியுதவியினை செய்து வருகின்றனர். இந்த நான் குறிப்பிட்ட இந்த திட்டங்களை, அதாவது மரணித்த குடும்பங்களுக்கான அந்த கொம்பன்சேஷனை உடனடியாக அரசாங்கம் கொடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
Thank you, Chair. May I kindly know how many seconds or minutes that I am left with?
You have 16 minutes. If you need some more time, I can give you.
Thank you, sir.
அஞ்சாமை ஈகை அறிவூக்கும் இன்னாங்கும் எஞ்சாமை வேந்திருக்கு வெழுவும் என்பதுதான் வள்ளுவரின் வாக்கு. ரடக நாயகத்வேட பத்விய யுத்தே விஸ்வாசத் தைரியத் நிதாசத் அநாகத்தையத் கன சீனமவன்னை கூட்ட பமனை அன்னை வள்ளுவர் திமல இத்திஹாசே பிரபல கவியக்குவன வள்ளுவர் கியாசிக்கு. சபாபதிமணி, ஒபதுமாகே நாயகத்வ அடத்தே மே சபாவத்துல மாகே தேசே ஒபகே தேசே சிவமன் சலக கந்தீதிபின மோகதக எக்தரா விதியக சிவகொன் சட்டனக கந்தீதிபின மோகதக ஜாதிக ஆர்த்திக A9 அதாலவன வராய வியாபிருத்திய பிலிபந்தவ வச்சன கீபையக் கதா கரண்ணட ஹகிவீம மா ஹிதனவா பாக்யக் ஹட்டியட மந்தயத் இத்திஹாசய வினஸ்வன்னே கய்ய நாயகலாகே நெவேய் இத்திஹாசய வினஸ் கரண்ணே புதானோலா நெவேய் கய்ய நாலோலா நெவேய் சிட்டுனாலோலா நெவேய் வட கரண மினிசுன் தீரண கண்ண மினிசுன் தைரிய ஏத்தி நாயகன்கென் ஐயாய் முழு இத்திஹாசிய புறாம தேசபாலன வித்யா விகன கண்ணா உகன்னா அப்பிதான்வா. එනේ එනිසා 2024 සැප්තැම්බර් මාසයේ 21 වෙනි දින ලෝක ඉතිහාසයේ අඛණ්ඩව පවතින හතරවෙනි රාජධානියට උරුමකම් කියන මේ මගේ මව්බිම නැවතත් ඓතිහාසික තීරණයකට මුහුණ දෙන්නට මෙය තමන්ගේ මව්බිම හැටියට පිළිගන්නා 17,000,000 ඡන්දදායකයන්ට වරම් ලැබී තිබෙන බව අපි දැනට දන්නවා. ඒ නිසා ඉතිහාසය වර්තමානය ගලපාගමින් අනාගතය සඳහා වූ මාවත සදන්නට බුද්ධිමත් ජනතාවට තවත් වතාවක් අවස්ථාවක් ලැබී ඇත. ජාතියේ ගායිකාව නන්දා මාලනී කියා සිටින ගායන හැටියට සුනිල් ආරිරත්නන්ගේ වචනයන් අනුව නම් වහින්නට හැකිනම් ගෙගුම් දී වියලි ගම්වලට ඉහෙලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් අන්න එයයි අපේ දේශපාලන ප්‍රාර්ථනය විය යුත්තේ. හරියටම තව දවස් 30කින් මගේ මව්බිම යන දිසානතිය තීරණය කිරීමේ අවකාශය හුදෙක් දේශපාලඥයන්ට පමණක් නෙමෙයි මේ රටේ සියලුම ඡන්දදායක පුරවැසියන්ට ලැබෙනවා මිලියන 17.1ක්. එහෙනම් අපි තීරණය කළගත්තේ තීරණේ ගත යුත්තේ වල්ලුවර් කියපු හැටියට ධෛර්යමත් බුද්ධිමත් අනාගතයේ දකින නායකයෙක් යටතේ වහින්නට පුළුවන් නම් වැස්සක් හැටියටත් ඉදෙන්නට පුළුවන් බතක් හැටියටත් කියන මානුෂික දාර්ශනයත් යටත්වුණු ඒ පාලම් දෙක හරහා ගමන් කරන දේශපාලන ව්‍යාපෘතියකටයි. එනිසා උතුර වන්නිය නියෝජනය කරන කෙනෙක් හැටියට මට සක්සුසක්තේ කියන්නට පුළුවන් අපි මේ සතියන්තේ පුරාමත් මහපෝය දවසෙත් වවුනියාව මුල්ලතිවු මන්නාරම වැනි දිස්ත්‍රික්කවල විශේෂයෙන් මුල්ලතිවු වල සිංහල ජනයා පරිංචිව සිටින ඇතා වැටනුවව ඇහැටුගස් වැව විජිතපුර කිරිබන් වැව වැනි ගම්මානවල අපි කරන රැස්වීම් වලදී ගෘහස්ත රැස්වීම් වලදී පැහැදිලිව පණිවිඩයක් එනවා මේ රට බේරගන්නට නම් 21 වෙනිදා අපි ඡන්දය දෙන්නේ රනිල් වික්‍රමසිංහ කියන අභීත නායකයාට පමණයි කියලා. මන්ද මතක තිබෙන කාලයක තමන්ගේ ජීවිතවලට පොහොරවලට පොර බදපු නැති විදිහටයි ඒ ජනතාව කිව්වේ. මතක තිබෙන කාලයට අනාගතය පිළිබඳව අඳුරු යුගයක් තිබුණ නැති කාලයක් සිටියේ බව ඒ අය කිව්වා. මතක තිබෙන කාලයක පැය 14කටත් වඩා විදුලිය නැතිව උදේ හවස නයිපොලොංගු අලියතුන් ඉන්න ගම්මාන හරහා ගමන් කරන්නට සිදුණු බව ඒ ජනතාව අපට කියා සිටියා. ඒ තත්ත්වය වෙනස් කර උදේ නැකිට කුරුළු හඬෙන් නැකිටන අපි බුදු පහන පත්තු කර දවසේ ප්‍රාර්ථනය කරන්නටත් ඒ ප්‍රාර්ථනය අපේ දුවදරුවන්ටත් සමාජයටත් යොමු කරන්නට පුළුවන් වන නිදහස් සමාජයක් ඇති කරපු නායකයා සමග අපි හිටගන්නවා කියලයි ඒ අය කියන්නේ. මට කලින් කතා කළ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා මෙතුණ නැහැ. එතුමා දරදා හාමුදුරුව වැඩ ඉන්න මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවායි කියලා මම හිතනවා තවමත්. එතුමා දොස් කීවා මේ රටේ මේ මාසේ මේ අවුරුද්දේ වෙසක් මාසෙයි පොසන් මාසෙයි රජය විසින් මුදල් වේදන් කළා කියලා තොරන් හදන්නට. ගරු සභාපතිතුමනි, සිංහල සංස්කෘතිය තුළ පවතින විශේෂ සුවිශේෂ ලක්ෂණයක් මොකද්ද? අපි ගෙදරට කෙනෙක් ආපුවම ගෙදරට අපි මූණ දුන්නම කෙනෙක්ව අපි හම්බුනාම කෙනෙක්ම ආන්නේ මොකද්ද? කෑවද කියලා. ඇයි ඒ මහන්නේ? අපි දන්නවා සියලු සතුන් කැමති තව දවසක් හෝ නිදහසේ ජීවත් වෙන්න. ඒකට අවශ්‍ය කරන ප්‍රාථමික දේ තමයි ආහාරය. එහෙනම් මෙවර පොසොන් උත්සවයට 25,000කට වඩා වැඩියෙන් දන්සල් ශාලා නියෝ ලියාපදිංචි උනේ ඇයි? ඒ දන්සල් ශාලාවල 25 දිනකට වඩා කෑම දෙනවා නම් PHI මහත්තයාට කියලා සෞඛ්‍ය සේවා නිලධාරට කියලා ලියාපදිංචි වේ යුතුයි. එහෙනම් මොකද අපි කළේ? ඒ 25000ම සල්ලි තියන අය නෙමෙයි දන්සල් දුන්නේ. ඒ 25000ම දානපති නෙමෙයි. ඒ 25000ම කෝටිපති නෙමෙයි. නමුත් ඒ 25000ෙන් ආමෝෂයෙන් 24900ක්වත් බෞද්ධයෝ වෙලා හිටියා. මන්දයත් ඒ අයට අවශ්‍ය කරලා තිබුණා තමන් විඳින ඒ සුවය තවත් කෙනෙකුට දෙන්න. එහෙනම් අපි කළේ මොකද්ද? මේ අවුරුදු දෙක තුළ තේරවාද බුද්ධ ආගමේ මුල් කඩ වෙන මේ රටේ බෞද්ධයන් යටතේ ජීවත් වීමේ අවකාශය අපි නැවත ලබා දුන්නා මේ රජය යටතේ අවුරුදු දෙකක් තුළදී. අන්න එයයි වීරාන්විත නායකයෙකුගේ සැබෑ වුණු කාර්යභාරය. කඩාවටු සංස්කෘතියත් ගිලිහූ ගිය ආත්මයත් අධ්‍යාත්මයත් නැවත නගවා සිටීමට ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත්ත ඒ පියවර අද උදහතට ලක් කරනවා මහනුවර නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. එන්න ඒ තරමටම ඒ අයගේ දේශපාලනයේ බංකොලොත් වී තිබෙන බව අද මේ දවස් අවසාන වෙනකොට තනතා අතුකෝරාල මැතිනිය ලෝකෙටම කියා සිටියා. මා එතුමියට ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා. එතුමිය ගියේ ඒ මග වැරදි කියලා තේරුම් ගත්ත වෙලාවේ ජාතියේ නාමයෙන් එතුමිය කඳවුරු වෙනස් කරගත්ත නිසා, සමුගත්ත නිසා ඒ කඳවුරෙන්. අපි කියනවා තවත් සති තුනකින්, තව සති හතරකින් මුළු දේශයේම එන්නේ ඒ ආකාරයට රැල්ලට නෙවෙයි, බිල්ලට නෙවෙයි, අනාගතය වෙනුවෙන් මේ මෞබිම වෙනුවෙන් හරි කඳවුර තෝරගන්නට ඒ අය පෙළ ගැසෙන බව. අද තිබෙන විවාහය නම් කාරණා දෙකක් උඩ. එක කාරණයක් ඇවිල්ලා මද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් බලපත්‍ර ලබා දීම. ඊයේ මුදල්කාරක සමිතියේ මේ කමිටුවේ මේක කාර්ක සභාවට ගෙනාපු වෙලාවේ ඉතා පැහැදිලිව විස්තර කර දුන්නා. බෞද්ධ රටක් හැටියට, තේරවාද බෞද්ධ රටක් හැටියට, පන්සිල් රකින්නට උත්සාහ ගන්නා රටක් හැටියට, පස්වැනි පන්සිල් පදය අපි සියලු දෙනාටම පොදුය. එහෙනම් මධ්‍යසාරයෙන් හෝ තවත් මද්‍රව්‍ය වලින් තමන්ගේ බුද්ධිය සීවිකල් කරගන්නට එපා. මන්දයත් බුද්ධිමත්ව සිටින පුද්ගලයකට පමණයි සත්‍ය තේරෙන්නේ යන්නයි මා හිතන්නේ පස්වෙනි ශිල්ප සදේ අර්ථය දක්වන්නේ. නමුත් ලෝක යථාර්ථයේ ගත් කල ශ්‍රී ලංකාව පමණක් නෙමේ ඉතුරු තේරවාද රටවල් පවා මද්‍රව්‍ය අලෙවි කිරීම සීමා සහිතව හෝ කරමින් යන්නේ ඒ රටේ ආර්ථිකයට කළ හැකි අවම වූ දායකත්වයක් කරගන්නටයි. මද්‍රව්‍ය නැති රටක් තිබෙනවා නම් වඩාත් හොඳය. එය අපි සුපුන් රටක් බවට පත්විය හැකිය. මද්‍රව්‍ය වලින් ලැබෙන ආදායම වෙනුවට වෙනත් දෙයකින් ආදායම ලැබෙනවා නම් වඩාත් හොඳය. එසේ කරන්නට හැකි වෙන තාක්කල් අපට අවම වශයෙන් මේ අඳුරු දුර්ග මාර්ගයේ ගමන් කරන්නට සිදු වෙනවා. මද්‍රව්‍ය විකුණන්නට අවසර දුන්නු කාලයේ සිට මේ අවුරුද්ද දක්වා අවසර දී තිබෙන ශාලාවන් 1200කි. තවත් ඒ නිදහස ලැබෙනකොට මිලියන 6ක් වෙලා තිබුණු ජනගහනයත් අද මිලියන 21.3ක් පමණ ජනගහනයත් එක්ක සංසන්දනය කර බැලිය යුතුය. මේට අමතරව අපි ආදායම් ලබන ප්‍රධාන මාර්ගයක් වන විදේශිකයන් සම්බන්ධයෙන් මේ අවුරුද්ද අවසානයේදී අපේ අංක ගණිතය අනුව නම් මිලියන 2ක් ලක්ෂ 20ක් විදේශිකයන් පැමිණීමට නියමිතය. විදේශිකයන් පැමිණීමේ පළමුවැනි මුඛ්‍ය කාරණය වෙන්නේ නිදහසේ තමන්ගේ විනෝදය නිවාඩු දවස් ගත කරන්නටය. ඒ අයට කියන්නට බෑ අපි අපේ සංස්කෘතිය අනුව ඔය අය හැඩගැසිය යුතුයි, අපි මද්‍රව්‍ය පිළිබඳව විතරක් මනාපයක් නැති රටක, එහෙමනම් ඒක තහනම් කරන්නේ කියලා අපිට කියන්නට අවසර නැත. ඒ නිසා අවකමැත්තෙන් හෝ ඒ බලපත්‍ර ලබා දීම කළ යුත්තේ එය නීතිගත හා නීත්‍යානුකූලව හා හරියාකාරව කළ යුතු නිසාය. මේ ඉල්ලුම වැඩි වුණ නිසා අනීතික මද්‍රව්‍ය පෙරීම, බෙදා හැරීම සහ එයින් ඉතා දුර්භයානක විදිහට පුරවැසියන් ආරෝග්‍ය තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය කඩා වැටීමට හේතු වුණ බව අපි දන්නවා. රුමේනියාව ලෝකයේ වැඩියෙන්ම මද්‍රව්‍ය ගන්න රට බවට ජනගහන ගණත්වය අනුව 17%. ඔස්ට්‍රේලියාව 10%ක්. තේරවාද බෞද්ධ රටවල වලින් ගත්තම ලාඕසයේ 11.5%, තායිලන්තයේ 7.8%, මියන්මාර්මේ 2.8%, වාසනාවකට වගේ ඔබෙත් මගෙත් මව්බිම තවමත් 2.2%. එහෙනම් මේ හරියාකාරව පාලනය කිරීමත් එයින් නිත්‍යානුකූලව
Honorable Deputy Speaker will take the chair.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන රටක් හැටියට මධ්‍යසාර පිළිබඳව අපේ අදහසක් අපේ ගැන්වීම කෙසේ තිබුණත් මෙය නිත්‍යානුකූලව හා නිසියාකාරව හා නීතිගතව කිරීමට අවශ්‍ය වන නිසා මෙන්න මේ පනත ගණනට අවශ්‍ය කළ තිබුණා. නඩු 7ක් දාලා තිබුණා. ඒ නඩුවලට උසාවියට ඉදිරිපත් වී කරුණු ඉදිරිපත් කළා. අවශ්‍ය කරන සියලුම නීති හා සම්ප්‍රදායන් අනුගමනය කරමින් මේ අලුත් බලපත්‍ර නිකුත් වෙමින් පබන තිබෙන බව මේ සභාවට කිව යුතුය. දෙවන කාරණය නැවතත් කිව යුතු කාරණයක් තමයි අපේ වරාය සංවර්ධන කටයුතු කිරීම. මේ වරාය නගරයේ සංවර්ධනය කිරීම මෙතරම් පරක්කු වුණේ මේ ව්‍යාපෘතිය නීතියක් නැතුව, රාමුවක් නැතුව, දර්ශනයක් නැතුව, ප්‍රතිපත්තියක් නැතුව, සැලසුමක් නැතුව කාගේ හෝ උමනාවට පටන් අරගෙන දැන් මේක ඇතුළට නීති ගේන්න වෙලා තියෙනවා, සම්ප්‍රදායක් ගේන්න වෙලා තියෙනවා, අන්තර්ජාතික කටයුතු පිළිබඳව හොයන්න වෙලා තියෙනවා. ඒ නිසා අවුරුදු 7ක් ගිහින් තියෙනවා දැන්. අවුරුදු 7කටත් වැඩි. 2016 නේද පටන් ගත්තේ. මුල් සංකල්පය ආවේ 2016, දැන් 2024යි. අවුරුදු 8ක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අවශ්‍ය කරන විදිහේ අපට යටිතල පහසුකම් හදා ගන්නට සහ අවශ්‍ය කරන ආයෝජනය ලබා ගන්නට දිරිගත්. ඒ නිසා මේ ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාව අද වෙනකොට 2020 අපි බාරගත් රට උද්ධමනයේ 93%යි. පොලි අනුපාතයේ 34%යි. අපේ සංචිතය මිලියන 15කටත් පහලින් තිබුණේ. අද බංග්ලාදේශය ගැන කතා කරනවා ගරු නියෝජ කතානායකතුමනි, මගේ මව්බිමේ ප්‍රතාප නායකයෙක් වෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා යන්න වුණා බංග්ලාදේශයට, ඩකා නුවරට ගිහිල්ලා මුස්ලිම් කාන්තාවක් වෙන හිටපු අගමැතිනියගෙන් $200,000,000 ණය ගන්නට වුණා. අන්න ඒ රටයි, අන්න එවැනි තත්ත්වයකටයි මගේ මේ උදාර මෞරිට වැටුනේ. නමුත් අද වෙනතුරු ඒ ගත ණයත් ගෙවන්න බැරි වුණා අපට. අවුරුද්දකින් ගෙවන්නම් කියලා කිව්වා. 21 ගෙවන්න බැරි වුණා අපට. නමුත් මේ අවුරුද්දේ අපි ගෙව්වා. ඒ ණයත් ගෙවාගෙන අපි අපේ අනාගතයේ උපන් නූපන් දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා යන මේ ගමනේදී අද උද්දමනය 2%යි නැත්තම් 3%ක් දක්වා අඩු වී තිබෙනවා. පොලි අනුපාතය 10%කට වඩා අඩු වී තිබෙනවා. අපේ සංචිතය බිලියන 5.8%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අපට කීවා
මිනිත්තු 2යි ගරුනිත්
ෆොන්සේකා මන්ත්‍රීතුමා ෆිල් මාෂල් මේ සභාවේ මම ඉඳෙද්දි කිව්වා $1 එවන්න එපා කියලා මැද පෙරදිග ඉන්න රට මේ රටට. හඳුන් හෙට්ටි හිටපු මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ කිව්වා එවන්න එපා $1ක්වත්. ඒත් මේ රට ආදරය කරන ජනයා මේ වෙන විට 23 වර්ෂයේදීත් මේ 24 වර්ෂයේදීත් කලින් තිබුණාට වඩා 28%කින් වැඩි කරලා අපේ $7 billion දක්වා ප්‍රේෂණය ලබා දී තිබෙනවා. අනේ ඒ කරන්නේ මේ රටේ නායකත්වයේ පිළිබඳ තිබෙන විශ්වාසය නිසා. ඒ නිසා මේ වරාය ව්‍යාපෘතියත් එයින් මගින් නියමිතව තිබෙන ආර්ථික ප්‍රවර්ධනයත් ලබා ගන්නට අවශ්‍ය කරන ප්‍රාථමික මූලික දේ වන්නේ 21 වෙනිදා ලබන මාසේ මේ ජාතිය ගන්නා තීරණයෙන්. ඒ නිසා උගත්කමින් 97%ක් ජපානයේ පමණ දෙවනි වන මේ රට සාක්ෂරතාවෙන් ලෝකයේ ඉහළම රටකින් එකක් වන ශ්‍රී ලංකාව බුද්ධිමත් අනාගතවාදී තීරණයක් ගමින් අපි මේ පවතින ක්‍රමයත්, මේ ආර්ථික ක්‍රමයත්, මේ දර්ශනයත් ඉදිරියට ගෙනියන්නට ගරු රනිල් වික්‍රමසිංහ හින්න ජනාධිපතිතුමාව නැවතත් අවුරුදු 5කට පත් කරන ඒ ඓතිහාසික තීරණය ගන්නට මේ රටේ ජනතාවට ශක්තියත් ආත්ම ධෛර්යයත් ධර්මයේ මඟ පෙන්වීමත් ලැබේවා යන ප්‍රාර්ථනය කරමින් මානියඬ වෙනවා. ස්තුතියි.
වාමි සිතේ ගරුව මහත්මනේ, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සුරාබතු ආඥා පණ්ඩිතයාගේ නිවේදනය සභාවකෙන්ද?
ආයි.
විෂයාංක 2 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව යටතේ නියෝග සභාවකෙන්ද?
ආයි.
විෂයාංක 3 ඉදිරිපත් කරන්න වර්ල්ඩ් ලයිෆ්
නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත් කරනවා.
වර්ල්ඩ් ලයිෆ් යෝග ආයතනයේ සංස්ථාකර කිරීමේ 50 කැටුම්පත් දෙවෙනි වර කීවීම ගරු සභානායකතුමා.
යෝජනා කරන ගරු කතානායකතුමනි.
සභාවකෙන්ද?
ආයි.
50 කැටුම්පත් විවසාදායක ස්ථාවර කාර්ක සභාව වෙත යොමු කරන ලැබේ. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2024 සැප්තැම්බර් මාස 3 වෙනි අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
කල් තැබන අවස්ථාවේ යෝජනා ප්‍රශ්න නැහැනේ. සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න කරු ඉම්රාන් මහරුප් මැතිතුමා එතුමා පැමිණලා නැහැ. ඒ අනුව පාර්ලිමේන්තුව කටයුතු අද දිනට නියමිත සියලු කටයුතු අවසන් කළා. නැවතත් සැප්තැම්බර් මාස 3 වෙනි දින පෙරවරු 9:30 දක්වා සභාව කල් තබන ලැබේ.